තව ප්‍රශ්නයක් තියෙනවා. සෝවාන් ඵල පුද්ගලයෙකුට සංසාරේ අපාගත වීම සඳහා හේතුවන අකුසල ධර්මයන් අහෝසි වන ආකාරය හේතුඵල සහිතව පහදා දෙන්න ලෙස ඉල්ලා සිටිනවා කියලා මේක ප්‍රශ්නයක් තියෙනවා. ධර්මයේ විග්‍රහ කරලා තියෙන කාරණේදී අපි දකින්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? මේ ධර්මයක ප්‍රමාණය, පිනක හෝ පවක හෝ තිබෙන ප්‍රමාණය, දුගතියට යවන්න හෝ සුගතියේ පැවැත්මට හේතු වෙන පිනක ප්‍රමාණය ආදී නිගමනය කරන්න, කර්මඵල පිළිබඳව දකින්න, කර්මඵල පිළිබඳව සම්පූර්ණ විස්තර දකින්න ලෞතරා බුදුරජාණන් වහන්සේ නමක් ඕනේ. උන්වහන්සේ නමක් තමයි පළමුව විග්‍රහ කරන්නේ, මෙන්න මේ જાතිය කර්මයක මේ බලයෙන් මේ තැනට අපහාගත වෙනවා, මෙන්න මේ මට්ටමින් අටමහා නරකයට යනවා, මේ මට්ටම ඔසුපත් නරකයට උපදින්න හේතු වෙනවා, මේ මට්ටම පෙරේතයෙක් වෙන්න හේතු වෙනවා, මේ මට්ටම තිරිසනෙක් වෙන්න හේතු වෙනවා. ඔය ආදි වශයෙන් ඔය කර්ම වේගියන්ගේ මට්ටම් දන්නේ අනාවරණා ඥානෙති බුදු පියාණන් වහන්සේ. අනික කෙනෙකුට එහෙම කියන්න බෑ. හැබැයි උන්වහන්සේ දේශනා කරපු ක්‍රමවේදයක් තියෙනවා අපිට බලාගන්න. ඒ උන්වහන්සේගේ අනාවරණ ඥානයෙන් දැකලා ඒ වාගේම දීපු ක්‍රමවේදමේ හිත පිළිබඳ විවිධ විග්‍රහයන්ගෙන් පෙන්නනවා. අන්නේ පෙන්නන ක්‍රමවේදී අනුව තමයි අපි දැනගන්නේ. ඊ දූෂිත මට්ටම් වලින් අඩු වැඩි වෙනකොට සතර අපායේ උපදින්න නැති වෙන්නේ කොයිතරම් මට්ටමකදීද? දූෂිත මට්ටමේ කොච්චර අඩු තැනකදී කියලා තනින් දැනගන්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මේකේ තියෙනවා මේ අකුසල් සිත් 12 හටගන්න හැටි. සතර අපා ගත වීමලත් හේතු වෙන අකුසල් සිත් 12. ලෝභ හිත් 8ක්, ද්වේෂ හිත් 2ක්, මෝහ හිත් 2ක් කියලා හටගන්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මේකේ යම් කිසි සත්වෙයි අපාගත වීමට හේතුකාරක වෙන්නේ ලෝභ හිත් 4ක් තියෙනවා. ලෝභ කියන්නේ ලෝභයේ මුල් කරගත්ත දූෂිත වෙද හිත් 4 කොටසක්. 8කට බෙදෙනේවෙන් කොටස් 4ක්. ඒක වෙන සෝමනස්ස සාගත දිට්ටි සම්පවිත සිත, දිට්ටි සම්පවිත සසංකාරික සිත. ඊට පස්සේ මේ එකියා හිත් 2ක් එතන එනවා. සෝමනස්ස සාගත දිට්ටි සම්පවිත අසංකාරික නෙමෙයි පස්සේ හදාගත්ත වචනය. දිට්ටි සම්පවිත සිත, දිට්ටි සම්පවිත සසංකාරික සිත. සෝමනස්ස සාගත දිට්ටි විප්පයුත් අසංකාරික සිත, අසංකාරික නෙවෙයි දෙතර කියන්නේ. සෝමනස්ස සාගත දිට්ටි විප්පයුත් සිත, දිට්ටි විප්පයුත් සසංකාරික සිත. උපේක්ෂා සාගත දිට්ටි සම්පවිත සිත, දිට්ටි සම්පවිත සසංකාරික හිත. උපේක්ෂා සහගත දිට්ටි විප්පවිත හිත, දිට්ටි විප්පවිත සසංකාරික හිත කියලා. ඔන්න ඔය සිත් 8ක් ලෝභයේ මුල් කරගෙන ගොඩ නැගෙනවා. ඕකෙන් දිට්ටි සම්පවිත කියන 4ක් තියෙනවා. ඔන්න ඔය 4 සතර අපාගත වෙන්න හේතු වෙන ශක්තිය සහිතයි. දිට්ටි සම්පවිතන වරද හැටියට දැක්කේ නැත්නම් එයාට කියනවා දිට්ටි සම්පවිත, දෘෂ්ටිය සමගෙදිලා තියෙන මිත්‍යා දෘෂ්ටිය සමගෙදෙනවා. ඒ පාපේ. අන්න ඒවැය තියෙනවා අපාගත වෙන බලේ. හතර අපාගත වෙන හිතින බලේ. යම් හිතක් ඒ දෘෂ්ටියෙන් තොරණ පව හැටියට වැටෙනවනම්, ඒක නොකල යුත්තක් කියලා තේරෙනවනම්, අන්න ඒකෙන් ඇති වෙනවා පුද්ගලයාට දිට්ටි විපයුත්තහි. වරද හැටියට දැක්කනම්, නොකල යුත්තක් කියලා, ඒක අපරාධයක් කියලා දැක්කනම්, එහෙම කෙනෙක් අතින් ලේසියකින් එවදු පාපය සිද්ධ වෙන්නේ නැහැ. ආවට ගියාට සිද්ධ වෙන සිද්ධියක් වෙන්නේ නැහැ. දැන් ගින්දරට පයින් පළගැටියා ලස්සන දැකලා ගින්දරට පයින්නවා. පළගැටියෙකුට තේරෙන්නේ නැති නිසා මේ ගින්දර කියන්නේ පිච්චෙන එකක් මේ ලස්සන වලට කියලා. ඌ පයින්නවා. අපිත් ලස්සන මල් වෙඩිලා දකින්නවා. හරි ලස්සනට ඈතල පේනවා. අල්ලන්න පයින්නවා. මල් වෙඩිලා අල්ලන්න අපි පයින්නේ නැහැ. මොකක් නිසාද? අපි දකින්නවා ලස්සන වුණාට ඒකේ තියෙන ගින්දර. ගින්නේ හටගත්ත මල් වෙඩිලා ඈත ඉඳන් බලනකොට ලස්සන වුණාට ලස්සන දෙයක් අල්ලන්න කියන පුරුද්දර ඕක අල්ලන්න ගියොත් එහෙම පිච්චෙන බව දන්නවා. ඒ නිසා කවදාවත් ඒකින් ආපහු යනවා මිසක් අපිට හිතක් ඉන්නේ නැහැ කවදාවත් ඒක අල්ල ගන්න ඕන නැහැ කියලා. අන්න එහෙම දෙයක් ඇති වෙනවා. මේ ලෝභසීත් අයුත්සහගතයි, අසාධාරණයි, නොකල යුතුයි, ඒකෙන් Tamanta තනුන්ටත් වෙන්නේ අවඩක්. මේ ආදි වශයෙන් සම්මා දිට්ඨිකව දැක්ක කෙනාට දිට්ඨි සම්පවිත හිත හටගන්නේ නැහැ. එහෙනම් සෝවාන් පුද්දලා දිට්ඨි සම්පවිතයි මේ කියන්නේ දෘෂ්ටි සාගත වෙන්නේ නැහැ, දෘෂ්ටි විපවිතයි කිව්වේ ඒකයි. ඒ දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැත්නම් හිත මතයට ආවට කියලා පව් කරන්නේත් නැහැ. අන්තිම නොකර වැරිකමක් තියෙන්න පුළුවන්. දැන් අසූචි වලක් තියෙනවා. කැමැතිද පයින් දැහුවෝ? කවුරුවා කැමති වෙන්නේ නැහැ. චිස් කියනවා, කෙල ගහනවා, යනවා. අම්මගෙන් ඇහුවෝ, දරුවා වලාගින් අම්මගෙන් අහනවා. ඔය අම්මෝ කිව්වා, ඔයා කැමති මේ වලට පයින්ද? ඒයියා කියනවා. කියනවා ළමයා වැටෙනවා වලට. මොකද කරන්නේ? පයින් නැද්ද? අර මහ ජරා ගොඩ දලි බිඩි ගාලා ෆීනලා පැනලා ළමයාත් උසගින්න දඟලලා ගොඩට එනවා. අර ජරාව මතක නැතුව ගියා ඊට වඩා වෙන එකක් නිසා. දරුවා මරුවොත් එහෙම ඊට වඩා එකක් නෙවෙයි. ඊතර ෆයින් දෙ ඉස්සෙලා තප්පිරියා කිව්වේ ෆයින් වල තප්පිරියා තමයි. ගඳ එහෙමමයි. නමුත් දරුවා කිරි හිටියන ආදරේ මුල් කරගෙන අර ගඳයි අප්පිරියාව ඔක්කොම තියෙන බව දැන දැන උහුලාගෙන ඒකට ෆයින්. හැබැයි කවදාවත් ඒක එහෙම අවස්ථාවක කලාතුරකින් සිද්ධ වුණොත් ඇරෙන්න. එහෙම පාපියා සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි කිව්වේ කිංචාපි සෝ කම්මං කරෝති පාපකං කායින වාචා උදචේතසාවා ආදි වශයෙන් බෙල්ලා. අවබ්බෝ සෝතස පටිච්චාදාය අබබ්බතා දිට්ඨපදස්ස උත්තා. ඔය ආදි වශයෙන් විග්‍රහ කරන්න තියෙන්නේ කලාතුරකින් හෝ පාප කර්මයක් කරනවා. ඔය දෘෂ්ටියකට වැටෙන්නේ නැහැ. අර මේ මව් මැරීම් පියා මැරීම් ආදී එහෙම දෙයක් මොන හේතුවල ජීවිත හේතුවක් කරෙන්නේත් නැහැ. කලාතුරකින් හෝ කරනවා නම් කිව්වේ ඔන්න ඔය පාපයේ අසූචි වලකට වැන්නා වගේ දකින්නවා. අසූචි ගාගත්තා වගේ මහ ජරාවක් කියලා දකින්නවා. තමන්ටත් අනුන්ටත් අවැඩ මිසක් වැලක් නැහැ කියලා දකින්නවා. නමුත් සිද්ධ වෙන වෙලාවක් තියෙන බලන් ඔන්න ඔහොම කරන්නේ. දැන් මොනවා කරන්නේ? අන්තිම දුප්පත් මිනිසයා දරුවන්ට ආදරේ. දරුවොත් හතර පහ දෙනෙක් ඉන්නා නම් පවුලි. සස්සාවත්නය කරගන්න දෙයක්ුත් නැති වුණා. බණ කහලා සෝවාන් වෙච්ච කෙනෙක් නම් එහෙම. දැන් මොකද කරන්නේ? දරුව කෑ ගහනවා බඩිකිනි උදේට කෑවෙත් නැහැ තාත්තේ දවල්ට කෑවෙත් නැහැ මොකුත් නැහැ නැද්ද කන්න දෙයක් ඉන්න බෑ බඩිකිනි කියලා. තාත්තගේ ඉහමලත් එක හත් වෙනවා. අල්ලපු වත්තේ මඤ්ඤොක්ක හිටවල තියෙනවා. කරන්න කියන්නේ කිසිම දෙයක්ුත් නැහැ. හැය වුණාට පස්සේ මොකද කරන්නේ? කල්පනා කරනවා මඤ්ඤොක්ක ගහ කරන්න දෙයක් නැහැ. හොරකම නම් තමයි. හැබැයි මේ මඤ්ඤොක්ක ගහ කරි ගලව හිටන් ගිරහල මුන්ට සම්බල දුන්නේ නැහැ මුන් මැරෙයියද? මං කොහොම ඉවසන්ද? හොරකම හොඳ නැති බව දැන දැන තේලාට සිද්ධ වෙනවා. අර අල්ලපුවත්ෙන් කරන්න දෙයක් නැහැ අනේ. උඹලා මට සමාවියල්ලා මේක වරදක් තමයි. දරුවෝ බඩිකින් එක බලා ඉන්න වැඩ වැරින්න මම මේක හොරෙන් ගලවගෙන යනවා කියලා හොරෙන්ම කියලා සෑ ගලවල ගෙනහල සම්බල දෙන්න පුළුවන්. හොරකමක් කළා. කැමැත්තකින් නම් නෙවෙයි. මෙන්න මේ අරගෙන දිට්ඨි විපරිත්තයි උපේක්ෂා සහගතයි. සතුටක් නැහැ. සෝමනස්ස සහගතක් නැහැ. උපේක්ෂා සහගත දිට්ඨි විපරිත හිතකින් හොරකමක් කරලා දිනවා. ඕකේ සතර අපාගත වෙන හේතුවක් නැහැ ඵලයේ. අන්න ඒකයි වෙනස. ඒ වගේ එකක් තමයි පෙන්නන්නේ සතර අපාගත නොවෙنده හේතු වෙන ආකාරය. ධර්මයෙන් දකිනවා. මේක වැරදි. මේක නොකල යුත්තක්. මේක අපරාධයක්. තමන්ට තනුට තවෙලා. නමුත් මේ ලෝකේ බැඳිලා හිටන් සියලු කාමරාග දුරු කරගන්න නැති නිසා අමුදරු පෝෂණය කරගෙන ඉන්න කෙනෙකුට ඒ අමුවගේ හෝ දරුවන්ගේ හෝ ඇතිවෙන්නා වූ ප්‍රශ්නේ ඇතිවෙන්න තමන්ට ඇතිවෙන්න පුළුවන්. දරන්න බැරි තරම් දුක් සෝක ඇති වෙන දෙයක්. ඒ වගේ වෙලාවට කෙනෙකුට මහා අපරාධයක් නොවන පුංචි සුරු පාපයක් හොරකමක් කරන්නලා ඉර තියෙනවා. එහෙම එකක් වෙන්න බැරි කවන්නේ. අන්න ඒක තමයි කලාතුරකින් හෝ පාපය සිද්ධ වුණත් මේ බරපතල ඒවා කෙරෙන්නේ. ඒ වගේම දෘෂ්ටිගත වෙන්නේ. ඒ දෘෂ්ටිගත වුණොත් තමයි සතර අපාගත වීමට හේතු වෙන්නේ. ඒකයි කියන්නේ ඒ අපි අභිධර්ම න්‍යායෙන් තෝරපු හැටි. යම් කෙනෙක් ධර්මානුකූලව දැක්කනම් මේ ලෝකේ අසාර ලෝකෙක මොන වටිනාකමක්ද මේ ලෝකේ අයුක්තියෙන් අසාධාරණයෙන් ගන්න වටින්නේ? අයුක්තියක් අසාධාරණය කරලා ගැනීමට මොනවද හරිය? එච්චර වටිනා දේ මොකද්ද? කෙනෙක් නහලා කෙනෙකුට බැනලා කෙනෙකුට නිඳා පහත කරලා කෙනෙක් පහත් කරලා කෙනෙකුට පාඩු කරලා මම අරගන්නේ මොනව ලබා ගන්නද? එහෙම සම්පත්තියක් ගන්නතර වටිනා සම්පත්තියක් මේ ලෝකේ මට පේන්නේ මේ අනිත්‍ය දුක නැත වස්තු වල. ඔන්න ඔය ධර්ම අවබෝධය තියෙන නිසා කවදාවත් අයුතුකම් අසාධාරණකම් කරලා බරපතල ඒවා කරන්න හේතු නැතු වෙන සෝවාන් පුද්දලගේ මානසිකත්වය. ඒ නිසා එයාගින් කවදාවත් එහෙම හිකට යන්න හේතු නැහැ. මෙතෙක් කරලා තිබිච්ච යම් කිසි කර්මයක් තිබුණා සතර අපාගත වෙන්න. සතර අපාගත වෙන්න කරව පාපයකින් එකපාර සතර අපාගත කරන්න ක්‍රමයක් නැහැ. මව් මරලා පියා මරලා වගේ ආනන්ද පාප කර්මයක් කරලා තිබුණා මේත් බැරි. මේත් බැරි මාර්ගඵල ලබන්න හේතුත් නැහැ. පෙර අධ්‍යාව කරලා තිබුණා ඒකාන්තයෙන් දෙවෙනි අධ්‍යාව අර මහ ජනක කර්ම ශක්තිය ගෙවන්න ඕනේ අපාගත වෙලා. ඒක ගෙවලා හරියට පස්සේ තියෙන්නේ ප්‍රවෘත්ති විපාක වශයෙන් අතරමයි දෙන්නා වූ යම් කිසි පාපයක් මිසක් ඒක කවදාවත් ආර්ය මාර්ගය වහන්න හේතු වෙන එකක් නෙවෙයි. අන්න ඒ වගේ අවස්ථාවක යම්කිසි කර්ම වේගයක් කරලා තිබුණා නම් එහෙම. ඒ සසල කරපු කර්මයන්ගෙන් අපාගත වෙන්නේ යම්කිසි කර්මයක් කරලා තිබුණා නම් ඒක එකපාරේ ඉන්නේ නැහැ. එන ක්‍රමයක් තියෙනවා. මරණාසන්න මොහොතක හරි කවදා හරි මේ චුත වෙන අවස්ථාවක කර්මයා කර්ම නිමිත්තක් ගති නිමිත්තක් කියන මේවෙන් එකක් එන්න ඕනේ ඊළඟ අධ්‍යායයට ගෙනියන්න. ඒ ආවහම එන්නේ අවසාන මොහොතේ කර්ම විපාකය. අන්නේ විපාකේ නිසා නැවත කර්මය රැස් කරලා ඕනේ. කම්මා විපාකාවත් දැන් දීගිලා ඊළඟට පටිසන්ධියට උප්පත්තියට අවශ්‍ය කරන ජනක කර්මයන් නිපදවන්න. ඒ නිසා භවයේ තුලින් පුනර්භවයක් හදන්න ඕනේ. භවයට ආපු දේ අරමුණු වුණාම අරමුණු වෙච්ච දේට අනුකූලව චිත්ත වීති හට ගන්නවා. දැන් මරණාසන්න අවස්ථාව තව පැය කාලයි භාගයයි තියෙන්නේ. ඒ වෙලාවට එන්න පුළුවන් සංසාරي කරපු මොනවා හරි පාප කර්මයක විපාකයක් කර්ම කර්ම නිමිති ගති නිමිති වශයෙන්. ඒක අනිෂ්ට අරමුණක් එනවා. ඔහු එතෙන්ට පොළොමන එකක් එන්නේ. පාපීර පොළොමන જાතිය හැදිච්ච කර්ම වේගියක්. ඒ જાතියක තමයි එන්නේ. අපි තමයි යම්කිසි කෙනෙක් තමන්ගේ වත්තේම හරි කෙහෙරණක් කපන්න දෙනකොට හිටපිය හොඳ වැඩක් කරන්න. අද ආවොත් ඔකමන් පිටි ගහනවා. එක ගහනවා පොල්ලකින් මැරෙන්න හරි මට කවන්න. ආයිනම් මම බලා ඉන්නේ මගේ හොරකම් කරන්න ආව. මුලදී ඔය අදහසක් තිබුණ කෙනෙක්. කවුරු හරි හොරෙක් ආවම ගැහුවා ඔළුවට. මැරුණා නැත්නම් මරණේ සමාන දුවේ පතලා පාසේ වලා. හැබැයි තමන් පාපයක් කරලා තිනවා අපාගත වෙන්නේ. හැබැයි ඊට පස්සේ අපාගත වුණාට කාලාන්තර පාප කර්මයක් කරලා තිබුණේ නැහැ. දැන් මොකද වෙන්නේ? අනේ මාත් ඇත්තට කරපු වැඩ ගැටි. මෙහෙම දෙයක් මං කළානේ. අපාගත වෙන තරම් පාපයක් නෙමෝ මැරුණානේ. හොරකම් කර ගන්න ආවේ තුගේ නැති වරකමට. මම බුට ගැහුවා. දැන් ඉතින් ඌ මලා. මමත් මහ සාධාරණයක් කළා මේ ලෝකෙට බැඳිලා. දැන් අපාගත වෙන පාපයක් ඔහු කරගෙන තියෙනවා. හැබැයි මොකද කරන්නේ? ඔහු ඒ ෆුල් කරගෙන. දැන් ඉතින් කොහොම හරි මං මීදහා නම් ආයි පව් කරන්න යන්නේ නැහැ. කොහොම හරි මේ ආරි මාර්ගය පුරන්නේ කියලා නිවන් අවබෝධ කර ගන්න බලන්නේ මේ සතර මහ දුකයි. බයයි. ওই දිර බලහනකොට සෝවාන් වුණා කියන පොතෙන් දිහායි. දැන් සෝවාන් වුණාට පස්සේ මරණාසන්න මොහොත වෙනකොට හැබැයි කරපු කර්මයේ මොකද කරන්නේ? කරපු එක තියෙනවා. කරපු කර්මය එනවා. ඇවිදලා කොහොමද එන්නේ? කර්ම නිමිත්තක් පහල කරනවා. දැන් මිනිහා මරණාසන්න මොහොතක මිනිහා දන්නේ ඇත් එකයි කන් දෙකයි නාහේ ඔක්කොම පංචේන්ද්‍රිය ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙනවා. මනස ක්‍රියාත්මකයි. මනස වැරෙන්නේ අන්තිමට. දැන් ඔය වෙලාව එනකොට අර කර්ම විපාක වශයෙන් මිනිහට පේනවා කෙහෙල් කොටුව. දැන් මිනිහට පේනවා කපන්න කොටන්න ගත්ත ආයුධය නැත්නම් අර පොල්ල. දැන් කෙහෙල් කොටුව හොඳට පැහිලා තියෙනවා. නැවිලා පේනවා කර්ම නිමිත්තේ හැටි. දැන් හොරේ කිනවා පේනවා වටවිට වල කෙහෙල් කරන කපන්න. දැන් මෙයා සෝතාපන්න නොවි හිටියා නම් මොකද වෙන්නේ? ඒ විලාවේදී කර්ම ශක්තිය මෙයා වෙනවා ආයුධේ. දැන් මෙහි පණ ඇදලා පණ ඇදලා යන්න එනකොට වැච රූපේ හැටි. දැන් මොකද කරන්නේ? අන්න මගපල ලැබලා නොතිවිච්ච කෙනෙක් නම් ඔය වෙලාවේදී හක් ගාලා මෙහෙන් පණ යනවා. ඒක යා දන්නේ නැහැ. කවුරු දන්නේ නැහැ. ගෙදර ඉන්න හිටින්නේ මලා කියලා. ඒලායි මොකද වෙන්නේ? මෙයාට පේනවා අර තමන්ගේ කෙහෙල් කොටුවේ කෙහෙල් කරන කපන්න හොරෑවිලා කෙහෙල් කරන කපන්න හොරෙන් ලැහැත්ති. එයාට පේනවා වැහිලා පොල්ලකුත් තියෙනවා පැත්තක. පැන්න ඇඟෙන් අහකට. එයා හිතන්නේ ඇඟෙන් අහකට පැන්න කියන්නේ මේ ඇඟව පැන්න හැටියට. එයාට දැනෙන්නේ ඉතරයි. ගත්තා පොල්ල පැනලා පැන්නවලු පස්සේ ගහන්න යනකොට වලයක් හේ කියලා ඉවරයි. මෙහෙම ඇරිලා අර පැන්න දැක්කේ මොකද්ද? චුතේලා ඊළඟ පරිසන්දියත් ලබලා ඉවරයි. දැක්ක අවස්ථාව ආපු හැටි. කර්ම නිවිතින් ඒ අද්දර ගිනිච්ච හැටි. දැන් බලනකොට එයා මලයක් හේ. ඉතින් ඊට පස්සේ මලයක් හේ කියලා කියන්නේ එයාට විශාල යක්ෂ කොට්ටාසේ ඉපදිලා අනුන් නහව එකේ විපාකයේ තමන්ට විඳින්න සිද්ධ වෙනවා. දැන් ඉතින් කර්ම ලෝකයක් නිපද වෙනවා. නිපදේලා මොකද කරන්නේ? දැන් බලාපුවාම වටේට බලපුවාම කෙහෙල් කොටුවත් නැහැ. කෙහෙකන් කපන් ලාපු එකක් නැහැ. අතේ පොල්ලක් තියාගෙන තමයි වටේ විදවල්. අන්න කර්ම ලෝකේ හැටි. ඒ ලෝකේ හැදිච්ච හැටි. ඊට පස්සේ බලනකොට මොකද කරන්නේ? දැන් එයාට අදහස එනවා. දැන් මං තනි වෙලා. දැන් හරුන් එන්න පුළුවන් බලාපු එකගේ මාව මරන්න. දැන් මෙයිලා පේනවා. දැන් කොහේදී හරි මාව කොටු කරයි. දුවන්න ඕනේ. මෙහෙන් බේරිලා යන්න. දුවනවා දුවනවා හැංගෙන්න දෙයක් නැහැ. මෙතන හැංගුණොත් අලු මෙහෙන් ගයිදින් කොටුකොළො. දුවනවා තව දිහා. අනිසරේ මෙයිලා එනවා. අර කර්ම ලෝකේ හැටියෙනු ඒ જાතියෙම විපදී ජීරුවු. ආන් අරු දුවනවා. අරුට සලුම් වල් ලගින. ඒ જાතියෙම තව එවන් ගියද දෙන්න කියලා පොර කනවා. ඉතින් අරු මුණ්ඩ ගහනවා මූ මෙහෙකට ගන්න කඩුවෙන් කොටනවා. කර්මයෙන් මැවි මැවි ආයුධ ඔක්කොම එනවා. එක එක මරා ගන්නවා කෑ ගහ ගන්නවා පිටි ගහ ගන්නවා. ගහගෙන ඔක්කොම ඉලා බලනකොට හිරියා වගේ ආයි කය. කර්ම ශක්තියෙන් හැදිලා. මෙන්න ඒ ලෝකේ යක්ෂ ලෝකයක තියෙන දුක් විඳින ක්‍රමවේදය. ඕක කොච්චර ආයුධ කෝටි කීයක් යයි දන්නේ නැවක මිදෙන්න. අර මානසිකත්වයේ අහක් වෙන්නේ කවද්ද? ගෙවිලා ඉවරෙන්නේ කවද්ද? ඒ තාක්කල් ওই කර්ම වේගෙන් අහක් වෙන්න බෑ. අන්න ඒකත් එක්තරා විදිහක යක්ෂ කිව්වට දුගති යක්ෂ කොට්ටාති විදිහ අපාදුක් විදිහ සෙනග හැටි. දැන් මෙතෙන්ට යන්න තිබුණේ අර පුද්ගලය. නමුත් සෝවාන් ඵලයට පත් වෙලා හිටියනම් ওই කර්ම නිමිත්ත එනවා හොම. ආපහුම මොකද කරන්නේ? දැන් චිත්ත වීදි ක්‍රියාත්මක කරලා ඇවිදිලා. අවසානයේ වෙනකොට ඒ චිත්ත වීදි ක්‍රම රටාවක් එනවා. මොකද්ද? එනකොට දැන් අර පොත්තපන කරනවා කියලා අවස්ථාවක් එනවා චිත්ත වීතියේ. අර චක්කු විඥාන සම්පරික්ෂණ සම්තීන කියන විපාකසීත් ඇවිදිලා විපාකසීත් වලින් අර කෙහෙල් කොටුව බැහැලා පේනවා. දැන් ඉතින් ඌට ගහන්න යන හැටි කරන්න යන හැටි ඔක්කොම කරන්න අවශ්‍ය මූල පදාර්ථය හම්බ වුණා. ඒක තමයි වේදනා අර ආපු විපාක විපාකස්කන්ධය. ඔත්තපන කරනවා කියලා ඔතෙන්දි හිතක් එනවා. තමන් ඥානී ජයගෙන තිබුණා නම් ඒ ඥානිය හරි. අවිද්‍යාවේ ස්වභාවය කියලා නම් ඒ අවිද්‍යාවේ ස්වභාවය දැරි තීරණ ඔතෙන්ින් දෙන්නේ. අන්න ඉතලා අවිද්‍යාවේ තීරණේ දුන්න නිසා තමයි ආක අද මරනවා මං ආයිසරයක් කියන මරන්න ගිහිලා අරගෙන පෑන්නේ. පොල්ලක් අරගෙන ගහන්න පෑන්නේ. අවිද්‍යාවේ තීරණේ. දැන් ඔත්තපන කරන අවස්ථාවේදී මාර්ගඵල ලැබී කියලා හිටියා නම් ප්‍රඥාවේ තීරණේ එනවා. ඉතින් මොනවා කරන්නද? මිනි මරණේක මහා අපරාධය. හිංගි හිංසා කරන එක මහා අපරාධය. මට ඔහි පාඩු කරපුවා. තවත් කෙහෙලනම් හැදෙන්නේ තවත් අදහසක් එනවා ඌට ගහන්න කියලා වැඩක් නැහැ. නැති වැරි කමනේ කපාගෙන ගියා. එහෙම නැත්නම් මං ඌට හොඳින් අවවාදයක් කරනවා. ඔය කෙහෙලනම් කපාගෙන යන්න දැරලා ඊට පස්සේ ඌට ගිහින් මං අවවාදයක් කරනවා. ඊට පස්සේ කරන් දෙපා බං ඔහොම වැඩ. පව් වැඩ උඹටත් එකයි මටත් එකයි කියලා මං ඌට අවවාදයක් කළා. අනුශාසනාවක් කරන්න ඕනේ. අදහස එනවා වොත්තපනේ ඕක. ජවන ක්‍රියාත්මක එන්නේ මොකද්ද? හොඳට පැහැපත් හිතකින් ගිහිලා ඌට බලා කියලා එන්න. දැන් පොල්ලක් අති ගන්න නෙමෙයි එතෙන්ට යන්නේ. මනසෙන් ගියා වෘක්ෂ දේවතාවෙක් වෙනවා. ගිහිල්ලා තමයි අවවාදේ කරන්න යන්නේ. දැන් ගියර පස්සේ බලනකොට අධ්‍යාවලවල ඉවරයි. බලපහන් දේව අධ්‍යාව. අරමුණ ආයේ මොකෙන්ද? කර්ම විපාකේට ආවේ. කර්ම කර්ම නිවිති ගති නිවිති වශයෙන් ආවේ කරෝ පාප අධ්‍යාවේ ලක්ෂණය. නමුත් ලක්ෂණයට ගෙනියන්න බැරි වුණා. ඔහු එතෙන් තීරණය කරන ප්‍රඥාවී තීරණය. ඉදා ගැටීම හැලීම තීරණය කලේ අවිද්‍යාවයි. අවිද්‍යාව දුරු කළ මාර්ගඵල ලැබුකේන ප්‍රඥාවෙන් තීරණය කරපුවාම ඔහු සතර අපාගත කරන්න බැහැ මොන කර්ම වේගයක් ආවත්. මේක තමයි කරම කර්ම වලටවත් සතර අපාගත කරන්න බැරි වෙන්න හේතුව. ඉතින් හරි ගැඹුරු තැන් ඕවා. තෝරා ගන්න ඉතින් හැමාරින් ඉතලා අහලා හුරු කරලා තෝරා ගන්න ඕන. ගිහි වතක සිටින සෝවාන් පුද්ගලයෙකුගේ සක්කාය දිට්ඨිය නැති බව එදිනෙදා වැඩපිළිවෙළවල් කෙසේද අවබෝධ වන්නේ යයි විග්‍රහ කරන්න කියලා මේකත් ඉල්ලීමකනේ. දැන් ඒක තමයි මේ කෙරුණේ. එදිනෙදා කරන වැඩ පිළිවෙලකට අපි නිගමනය කරන්නේ සක්කාය දිට්ඨිය නැත්නම් ඒ ආත්ම දෘෂ්ටිය නැතුවම බහින නිගමනී. ආත්ම දෘෂ්ටියක් නැති කෙනාට මම කියලා මගේ කියලා දැඩි බැඳීම ඇත්තෙම නැහැ. මමත්වයෙන් ලෝකේ අල්ලන බලාපොරොත්තු නැහැ. ඒ දැඩි බැඳීමෙන් නිදහස් වෙනවා. ඒ දැඩි බැඳීමෙන් නිදහස් වුණා තමයි දකින්නේ කෙනෙක් වරදක් කළත් වරදට දඬුවම් කරන්න නෙමෙයි බලන්නේ. වරදල අවවාදයක් අනුශාසනාවක් කරලා ඔහු හදා ගන්න. ඔහුට යහපතක් කරලා ඔහු තමුන් ආව යම් ශාන්තියක් ඇද්ද ඒ ශාන්තිය අනිකිකුරක් ලබා දෙන බලාපොරොත්තුවයි ඇති වෙන්නේ. ඒ නිසා කවදාවත් ඔහු විනාශ කරන අදහසක් නෙවෙයි ඉන්නේ. පුංචි අච්චුවක් දීලා හරි කමක් නැහැ. ටොක්කක් කරලා හරි කමක් නැහැ. මූ නැඹුරු කරගින්න. ඌ වගේ ඒවල් මතු කරන්න එපා බං මේ වරද මෙහෙම කියලා මෙහෙම අවවාද අනුශාසනා කියලා මානසිකත්වයක් ඇති වෙන්නේ. ඒ නිසා කවදාවත් මරාගෙන වැරෙන තැඩි හිත ඇති වෙන්නේ නැහැ සෝවාන් පුද්ගලයාට. එයාගේ ස්වභාවය ඒකයි. ඒක තමයි කිව්වේ මමත්වේ නැති නිසා ඒක එහෙම වෙන්නේ. මම කියලා අල්ලන්න මගේ කියලා අල්ලන්න ආත්මයි කියලා ගන්න එහෙම සාරත්වයක් ඔහුගේ මනසේ නැහැ. ලෝකේ ස්වභාවය දන්නවා. ලෝකේ ඉන්න සියල්ලෝ අනාත්ම බව දන්නවා. අනාත්මයෙන් අනාත්මයටපත් වෙන සිරිතක් නැහැ ධර්මයේ දැක්ක කෙනෙක්. අනාත්මත්වයෙන් මුදවා ගන්න බලාපොරොත්තු එක මහා කරුණාව. කරුණාවන්ත ස්වභාවය. ඒ නිසා කවදාවත් එහෙම කෙනෙක්ගේ අදහස ඊට අනුකූල වෙනවා මිස සැඩ ගතියේ ඇලීමට ගැටීමට මුලාවට නැඹුරු වෙන්නේ නැහැ. ඒකෙන් මුදවන පැත්තට එනවා. වෙන්නේ මොකද? රූපේහි මම කියලා, රූපේට මම කියලා, මම රූපේ කියලා මෙහෙම දෘෂ්ටියක් නැහැ. රූපේ තුලයි මම ඉන්නේ, මා තුලයි රූපේ තියෙන්නේ කියලා දෘෂ්ටියක් නැහැ. වේදනාවයි මම කියන්නේ, මටයි වේදනාව කියන්නේ කියලා එහෙම දෘෂ්ටියක් නැහැ. වේදනාව තුලයි මම කියන සංඥාව තියෙන්නේ නැහැ, ස්වභාවය තියෙන්නේ. එහෙනම් මා තුලයි වේදනාව කියන ස්වභාවය දැනෙන්නේ, එහෙම දෘෂ්ටියක් නැහැ. මේ ආකාරයෙන් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේවා මේ හේතුඵල පරම්පරාවල් බව දකිනවා. මේවා ඇතුලේ මම කියන්නවා පිට හෝ ඇතුලේ හෝ කොතන හෝ මම කියන සංඥාවෙන් ගන්න දෙයක් නැහැ කියලා දැක්කහම කියනවා ආත්ම දෘෂ්ටිය විඳුණා. වීස දිවිද සක්කාය දිට්ඨිය නැති වුණා කිව්වේ ඒකයි. එතන නැති වුණාට පස්සේ ලෝකයාට ওই සංඥාව ඉඳගෙනම තමයි මම වැඩෙන්න ඕනේ, මම ලොකු වෙන්න ඕනේ, මම මෙහෙම වෙන්න ඕනේ. මේ ආදි වශයෙන් ලෝකයාට දෘෂ්ටි එන්නේ. ඒ දෘෂ්ටි නිසා තමයි විශාල පෞකන්දක් ලෝක සත්‍යය කරගන්නේ. ඒ සියලු පෞකන්දේම නිදහස් වෙනවා මම මගේ කියන මේ දෘෂ්ටිය බිඳලා ගියාට පස්සේ. එනිසා ඒ පුද්ගලයා කටයුතු කරනවා අර දැඩි බැම්මෙන් තොර වෙලා. එනිසා යාට පව් පිරෙන්නේ නැහැ. අර විදිහට පාපිය සිද්ධ කරන්න හේතු නැහැ. ලෝකී ගැටෙන්න ඇලෙන්න හේතු බලා ඉඳද්දී අඩු වෙලා යනවා. ඒකයි ස්වභාවය.